வணக்கம். சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ பிரதி தவிசாளர் அவர்களே, இன்றைய குளிர்நிலை விவாதம் தொடர்பாக என்னுடைய கருத்துக்களையும் பதிவு செய்வதற்கு சந்தர்ப்பம் வழங்கியமைக்கு நன்றி கூறுகின்றேன். ஐக்கிய நாடுகள் சபையின் தீர்மானத்தை நிறைவேற்ற தவறினால் இலங்கை குற்றவியல் நீதிமன்றத்தில் நிறுத்துவோம் என்று இந்த சபையிலே கடந்த 22ஆம் தேதி தமிழ் தேசிய கூட்டமைப்பு எச்சரிக்கை விடுத்துள்ளதாக தமிழ் ஊடகங்கள் அண்மையில் பரபரப்பாக செய்திகளை வெளியிட்டிருந்தன. இலங்கையின் போர்க்குற்ற விசாரணைகளில் சர்வதேச நீதிபதிகளை உள்ளடக்குமாறு அக்கட்சி வலியுறுத்தியுள்ளதாகவும் அதற்கு இடமில்லை என கூறியுள்ள வெளிவிவகாரத்துறை அமைச்சர் திலக் மாரப்பன அவர்களது கூற்றை ஏற்க முடியாதெனவும் அக்கட்சி தெரிவித்துள்ளதாக ஊடகங்கள் தெரிவித்துள்ளன. அதே தினம் கொழும்பில் இடம்பெற்றிருந்த நிகழ்வு ஒன்றில் கலந்து கொண்ட பிரதமர் அவர்கள் கலப்பு நீதிமன்ற பொறிமுறையை ஜெனீவா கூட்டத்தொடரில் நிராகரித்ததன் மூலம் இலங்கையின் சுவாதீனத்தன்மை உறுதிப்படுத்தப்பட்டுள்ளதாக தெரிவித்தது எனவும் ஊடகங்கள் செய்தி வெளியிட்டிருந்தன. அதாவது பிள்ளையையும் கிள்ளி தொட்டிலையும் ஆட்டுவதைப் போல இந்த இரு கூற்றுக்களையும் பார்க்கின்ற எவருக்கும் அரசும் தமிழ் தேசிய கூட்டமைப்புக்கு எதிரான கொள்கையுடன், அதாவது தமிழ் தேசிய கூட்டமைப்பு தமிழ் மக்களுக்கு சார்பாகவும் அரசு தமிழ் மக்களின் அபிலாசைகளுக்கு எதிராகவும் செயல்பட்டு வருகின்றன என்ற விடயத்தை காட்டுவதற்காகவே இந்த கூட்டமைப்பு முற்பட்டாலும் அது உண்மை அல்ல என்பதை எமது மக்கள் நன்கறிவார்கள். இலங்கையின் வெளிவிவகார அமைச்சர் சர்வதேச நீதிபதிகள் தொடர்பில் ஐக்கிய நாடுகள் சபையில் கூறிய போது இலங்கையின் அரசியல் ஜாப்பு மற்றும் சட்ட சவால்கள் இலங்கை பிரஜைகள் அல்லாதவர்களை உள்ளடக்குவதனை தடுக்கின்றன என்றும் அதற்கு 3-2 நாடாளுமன்ற உறுப்பினர்கள் விருப்பம் வாக்குகள் வழங்கி யாப்பில் மாற்றம் கொண்டு வரப்படுவதன் ஊடாகவும் சர்வஜன வாக்கெடுப்பின் ஊடாகவுமே அன்றி சாத்தியப்பட மாட்டாது எனவும் தெளிவுபடுத்தியுள்ளதாகவும் தெரிவிக்கப்படுகின்றது. இலங்கை அரசு தரப்பில் இவ்வாறான தெளிவுகள் எழுத்து மூலமாக வழங்கப்பட்டு அரசாங்கம் சார்பாக மேலே உள்ள அளவுகோள்களின் அடிப்படையில் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானியர் அலுவலகம் மற்றும் ஏனைய பங்குதாரர்களுடன் இலங்கை தொடர்ந்தும் கடமையாற்றும் என குறிப்பிடப்பட்டு இணை அரசணையில் கைச்சாத்திடப்பட்டுள்ள நிலையில் தமிழ் தேசிய கூட்டமைப்பின் அந்த எச்சரிக்கையானது எதற்கானது என்பது தொடர்பில் சிந்தித்து பார்த்தால் அது வெறும் சுயலாப அரசியலானது என்பது தெரிய வரும். இலங்கையில் வெளிநாட்டு நீதிபதிகளின் பங்களிப்புகளை பெற்றுக்கொள்ளலாம் என அவர்கள் இந்த சபையிலே விவாதங்களை முன்வைத்திருக்கின்றார்கள் எனில் இதை அவர்கள் ஐக்கிய நாடுகள் சபையின் 40வது கூட்டத்தொடரின் போது வற்புறுத்தினார்களா என்ற கேள்வி எமது மக்கள் மத்தியில் எழுகின்றது. உள்ளக பொறிமுறையின் ஊடாக இலங்கை அரசு மாற்றங்களை கொண்டு வருமா என்பதை கண்காணிப்பதற்காகவே இந்த தீர்மானம் நிறைவேற்றப்பட்டுள்ளது என்பதில் எவ்விதமான சந்தேகங்களும் இல்லை. தமிழ் மக்களை பொறுத்தவரையில் இதனை வரவேற்பதற்கு இதில் ஒன்றுமே இல்லை. அதனால்தான் இந்த அறிக்கையில் வடக்கு மக்கள் வரவேற்பதற்கோ தெற்கு மக்கள் எதிர்ப்பதற்கோ எதுவும் இல்லை என நான் ஏற்கனவே கூறியிருந்தேன். மேலும் இந்த அறிக்கையில் தமிழ் மக்கள் என்றோ வடக்கு கிழக்கு மாகாணங்கள் என்றோ எந்த ஒரு வார்த்தை பிரயோகங்களும் இல்லை என தமிழ் சமூகம் கூறுகின்ற நிலையில் அது தொடர்பில் இந்த தமிழ் தேசிய கூட்டமைப்பினர் ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமைகள் தொடர்பான கூட்டத்தொடரின் போது வாயை திறக்கவில்லை என்பது வெட்ட வெளிச்சமான உண்மையாகும் என்பதை தமிழ் ஊடகங்கள் சுட்டிக்காட்டியுள்ளன. இத்தகைய நிலையில் இந்த 2 கட்ட அறிக்கையை வலுவிளக்க செய்யக்கூடாது என தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர் ஒருவர் பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களுக்கு எச்சரிக்கை விடுத்தார் என ஊடகங்களில் செய்தி வெளியாகியிருந்தன. சர்வதேச குற்றவியல் நீதிமன்ற நடவடிக்கையை கோரும் அதே நேரம் ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமை பேரவைக்குட்பட்டு அதி உச்ச கட்டமாக புறப்படக்கூடிய இலங்கைக்கான ஒரு ஐக்கிய நாடுகள் சபையின் சிறப்பு அறிக்கையாளரையும் வடக்கில் கிழக்கில் ஐக்கிய நாடுகள் ஆணையாளரின் தேவையான சிவில்
ஹனரபிள் ஹரிசன ராஜகருணா வில் டேக் த சேர்.
நன்றி. சர்வதேச குற்றவியல் நீதிமன்ற நடவடிக்கையை கோரும் அதே நேரம் ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமை பேரவைக்கு உட்பட்டு அதி உச்ச கட்டமாக புறப்படக்கூடிய இலங்கைக்கான ஒரு ஐக்கிய நாடுகள் சபையின் சிறப்பு அறிக்கையாளரையும் வடக்கு கிழக்கில் ஐக்கிய நாடுகள் மனித உரிமை ஆணையாளரின் பிரசன்னமும் தேவையென சிவில் சமூகமானது கோரியிருந்த நிலையில் மனித உரிமை ஆணையாளரும் அதை தனது உரையில் வழிமொழிந்திருந்த நிலையில் மனித உரிமை பேரவையில் இருந்து கொண்டே நாம் சாதிக்கலாம் என்று இந்த தமிழ் தரப்பு ஏன் இந்த கோரிக்கைக்கு வலு சேர்க்கவில்லை? பிரதமர் ரணில் விக்ரமசிங்காவை எச்சரிப்பதற்கு வல்லமை பெற்றவர்கள் என்றும் தங்களுடைய ஆதரவிலே இந்த அரசு நிலைத்திருக்கின்றது என்றும் கூறுகின்றவர்களால் இதை செய்திருக்க முடியாதா என கேள்வி எழுப்புகின்ற தமிழ் சமூகமானது ஐக்கிய நாடுகள் சபையில் மனித உரிமை பேரவைக்கு உட்பட்டு கூட அதி உச்ச கோரிக்கையை இந்த தேர்ந்தெடுக்கப்பட்ட தமிழ் மக்கள் பிரதிநிதிகள் முன்வைக்கவில்லை. தீர்மானம் முடிந்த அடுத்த நாளே 2 வருடங்களில் சர்வதேச குற்றவியல் நீதிமன்றம் செல்ல வேண்டி வருமென வாய்ச்சவாடல் விடுகின்றனர். இதை தினமும் இதை தீர்மானம் வருமுன்னர் செய்திருக்கலாம் அல்லவா? அதை ஏன் செய்யவில்லை என்ற கேள்வி எழுப்புகின்ற அதே வேளை தமிழ் மக்களின் அபிலாசைகள் மற்றும் எதிர்பார்ப்புகளுக்கு முரணாக செயற்படும் இந்த அரசுக்கு தொடர்ந்தும் தமிழ் தேசிய கூட்டமைப்பினர் ஆதரவளிப்பது எத்தகைய நியாயத்திற்குரியதென்று தமிழ் மக்கள் கேள்வி எழுப்புகின்றனர். 2017 இருவருட கால அவகாசத்திற்கு பின் அப்போதும் ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமை ஆணையாளர் இலங்கையானது ரோம் சட்டத்தில் கையெழுத்திட வேண்டும், சர்வதேச நியாயாதிக்கத்தை கோர வேண்டும் என பரிந்துரைத்துள்ளனர். இப்போதும் 2019 அதே விடயத்தை தான் பரிந்துரைத்துள்ளனர். 2020 ஐக்கிய நாடுகள் சபையின் கண்காணிப்பு இதை தவிர வேறு என்ன செய்யப்போகிறது என கேள்வி எழுப்புகின்ற தமிழ் சமூகமானது இன்றளவில் தமிழ் தேசிய கூட்டமைப்பின் போலி வேடங்களை அம்பலப்படுத்தியுள்ளதானது பாதிக்கப்பட்டுள்ள எமது தமிழ் தலைமைகளுக்கு தமிழ் மக்களுக்கு கிடைத்துள்ள முதலாவது வெற்றி என்றே கூற வேண்டும். அதேவேளை அத்தகைய மாற்றுக் கருத்துக்களை பிரசுரித்திருந்த எமது தமிழ் ஊடகங்கள் பாராட்டப்பட வேண்டியவையாகும். அதே நேரம் வடக்கு ஆளுநர் ஜனாதிபதியின் முகவர் என்றும் தமிழருக்காக அவர் ஜெனீவா செல்வதா என்று அவருக்கு எதிராக மாற்று நடவடிக்கை எடுக்கப்படும் என்றும் கூறியிருந்த தமிழ் தேசிய கூட்டமைப்பினர் ஜாருக்காக ஜெனீவா சென்றார்கள் என கேள்வி எழுப்புகின்ற எமது மக்கள் தமிழ் தேசிய கூட்டமைப்பிற்கு எதிராக மாற்று நடவடிக்கை எடுக்க தற்போது தாராகிவிட்டார்கள் என்பதையே நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த தமிழ் தரப்பினர் இத்தகைய செயல்பாடுகளை பார்க்கின்ற பொழுது எங்கள் பகுதி மக்களிடையே ஒரு கதை கூறப்படுவது உண்டு, உண்மை கதை. அதாவது எமது மண்ணில் பல்வேறு போராட்டங்கள் இடம்பெற்றிருந்தன, அதில் இதுவும் ஒன்று. எமது மக்கள் தங்களது பணத்தை நம்பி கொடுத்து ஏமாந்து தாங்களாகவே தற்கொலை செய்து கொண்ட போராட்டம். ஒருவர் ஒரு நிதி கம்பெனியை ஆரம்பித்த சப்ரா என அதற்கு பெயர் வைத்தார் என்பதால் இந்த கதை சப்ரா காரன் கதை என எமது பகுதியில் கூறப்படுவதுண்டு. அந்த நிதி கம்பெனி மூலமாக பல கவர்ச்சிகரமான விளம்பரங்களை பிரசுரித்து எமது மக்களிடம் பெரும்பாலான நிதியை திரட்டிக்கொண்டு அவர் மாயமாக மறைந்து விட்டார். இவரை தேடியும் தமது பறிபோன பணத்திற்காகவும் போராடிய எமது மக்கள் இறுதியில் எவ்விதமான தீர்வுகளும் எட்டாமல் தற்கொலை செய்து கொண்டனர். அன்று தென்பகுதியில் ஆட்சியாளருடனும் வடக்கில் இருந்த அதிகார தரப்பினருடனும் கூடி குழாவி இந்த மோசடிக்காரர் தன்னை தற்காத்துக் கொண்டார். இந்த வகையில் எமது மக்களின் வாழ்நாள் சேமிப்பினை சப்பித்தின்ற அந்த நிறுவனக்காரர் இன்று இந்த சபையையும் பிரதிநிதித்துவம் செய்கின்றார் என்பது வேறு கதை. எமது மக்களது பணத்தை கொள்ளையடித்து விட்டு தப்பியோடி அந்த நபர் பிறகு அந்த கொள்ளையடித்த பணத்தை வைத்து ஒரு பத்திரிகையையும் வேறு சில தொழில் முயற்சிகளையும் சென்னையிலும் கொழும்பிலும் ஆரம்பித்தார். அந்த பத்திரிகையில் பணிபுரிகின்ற ஊடகவியலாளர்கள் உள்ளிட்ட அனைத்து ஊழியர்களின் ஊதியங்களிலும் இருந்து ஊழியர் சேவலாப நிதி என அறவிட்டு அவற்றை ஏமாற்றி ஏப்பவும் விட்டு ஊடகவியலாளர்களை அடிமைப்படுத்தி
அணிந்து
கொண்டு ஊடக போராளி என தனக்குத்தானே மகுடம் சூட்டி கொண்டுள்ள யாழ்ப்பாண நூலக எரிப்பிற்கு துணை போன வரலாற்றை கொண்ட இந்த பேர்வழி விளம்பரம் கருதியும் நட்டேடுகளை குறித்தும் தனது ஊடக நிறுவனத்தை தானே கூலி ஆட்களை வைத்து தாக்கி அதை வருவோர் போவோருக்கெல்லாம் காட்டி வருகின்றார். கடந்த காலங்களில் கொலை செய்யப்பட்ட ஊடகவியலாளர்களது கொலைகளை செய்தியலாக்கி இலாபம் கண்ட இவர் அந்த ஊடகவியலாளர்களது மரண அறிவித்தல்களை தனது ஊடகத்தில் பிரசுரிப்பதற்கு கூட பணம் வாங்கி கொண்டார். அந்த ஊடகவியலாளரை பற்றியும் ஊடக சுதந்திரம் பற்றியும் கதைத்துக் கொண்டு தனது ஊடகம் மூலம் மக்களுக்கு வழிகாட்டுவதாக கூறி வருகின்றார். இதை ஏன் நான் இங்கு கூறுகிறேன் என்றால் அந்த சப்ராக்காரரின் கதையை போல்
இன்று
இந்த தமிழ் தேசிய கூட்டமைப்பின் தலைமை செயல்பாடு
Honorable Charles Nirmalan, you have 4 minutes.
நன்றி. தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, எனக்கு முன்பு உரையாற்றிய முன்னாள் அமைச்சர் டக்ளஸ் தேவானந்த் அவர்கள் தன்னுடைய அமைச்சு தமிழ் தேசிய கூட்டமைப்பால் பறிபோனதென்ற ஆதங்கத்தில் அவர் பல குற்றச்சாட்டுகளை சொல்லுகிறார். அதை பற்றி பெரிதாக எடுத்துக்கொள்ள தேவையில்லை. இருந்தாலும் இன்று வெளிநாட்டு அமைச்சு தொடர்பான இன்றைய விவாதத்தில் ஐநா மனித உரிமை பேரவையில் 40-1 தீர்மானத்திற்கு வெளியுறவுத்துறை அமைச்சர் அவர்கள் தற்பொழுது பிரசன்னமாயிருக்கிறார், அவர் கையெழுத்திட்டு இருக்கிறார். ஆனால் பிரதமர் அவர்கள் சொல்லுகின்றார் கலப்பு நீதிமன்றம் ஏற்றுக்கொள்ள முடியாதென்று. ஜனாதிபதி கூறுகின்றார் கலப்பு நீதிமன்றம் தொடர்பாக யாரும் கதைக்க வேண்டாம் என்று. கௌரவ அமைச்சர் அவர்களே, இந்த தாங்கள் ஐநா மனித உரிமை பேரவையில் 3வது தடவை நீங்கள் இந்த தீர்மானத்துக்கு கையொப்பமிட்டு வெளிநாடுகளில் இருக்கின்ற நாடுகளுடைய உதவியை பெறுவதற்காகத்தான் நீங்கள் இந்த செயற்பாட்டை செய்கிறீர்கள் என்பது வெளிப்படையாக உங்களுடைய அரச தலைவர்களுடைய செயல்பாடுகளின் மூலம் இது புலப்பட்டிருக்கிறது. நீங்கள் 2015 பயங்கரவாத தடைச்சட்டத்தை பயங்கரவாத தடைச்சட்டத்தில் இருக்கின்ற வரைவுகள் பிழை என்று கூறி அதை எடுப்பதாக கூறியிருக்கிறீர்கள். அதன் கீழ் கைது செய்யப்பட்ட அரசியல் கைதிகள் கிட்டத்தட்ட 105 பேர் இன்றும் சிறைச்சாலைகளில் பல துன்பங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். அவர்கள் தொடர்பாக அந்த பயங்கரவாத தடைச்சட்டத்தை நீங்கள் எப்போ எடுப்பீர்கள், அதுக்கு மாற்றீடு ஒரு சட்டவரைவை நீங்கள் கொண்டு வரதாக குறிப்பிட்டீர்கள், ஆனால் அதை இன்னும் கொண்டு வரவில்லை. அந்த வரைவு கூட இது இதைவிட பாதகமான வரைவாக இருப்பதாக நாங்கள் ஒரு சில பத்திரிகைகள் மூலம் அறிந்திருக்கின்றோம். ஆகவே இந்த பயங்கரவாத தடைச்சட்டம் என்பதை அகற்றி சர்வதேச நாடுகளில் இருக்கின்ற பொதுவான குற்ற ஒப்புதல் வாக்குமூலத்தின் அடிப்படையில் தண்டனைகள் கொடுக்க முடியாத வகையில், உண்மையில் சாட்சியங்கள் இருந்தால் மட்டும் தண்டனைகள் கொடுக்கக்கூடிய வகையில் அந்த சட்டங்கள் அமைய வேண்டும் என்று கௌரவ வெளியுறவுத்துறை அமைச்சரை நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் ஐநா மனித உரிமை பேரவையினுடைய தீர்மானத்தை ஏற்றுக்கொண்டதன்றில்லை, ஆனால் ஐநா மனித உரிமை பேரவையினுடைய செயலாளருடைய பரிந்துரையின் அடிப்படையில் விசாரணை நடக்க வேண்டும் என்பதுதான் எங்களுடைய கருத்து. இருந்தாலும் ஐநா மனித உரிமை பேரவையில் அங்கம் வகிக்கின்ற குறைந்த 24 நாடுகளுடைய ஆதரவை பெற வேண்டும் என்ற காரணத்தினால் இலங்கை அரசாங்கம் இணக்கத்துடன் இந்த கலப்பு நீதிமன்ற பொறிமுறையை நாங்கள் நிறைவேற்ற வேண்டும் என்று கேட்கின்றோம். அதை கௌரவ அமைச்சர் அவர்களை நீங்கள் நிச்சயமாக நடைமுறைப்படுத்த வேண்டும். நடைமுறைப்படுத்தாவிட்டால் நீங்கள் நடைமுறைப்படுத்த மாட்டீர்கள் என்று நீங்கள் வெளிப்படையாக வெளியில் வைத்து அறிக்கையில் விடாமல் பாராளுமன்றத்தில் வெளிப்படையாக சகல ஐநா மனித உரிமை பேரவை நாடுகளுக்கு நீங்கள் தெரிவித்துக் கொள்ளுங்கள். கிட்டத்தட்ட முன்னாள் ஜனாதிபதி போல, முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச நேரடியாக குறிப்பிட்ட விடயத்தை சொல்லுவார், இதை நான் செய்வேன் செய்ய மாட்டேன் என்று. அதே போல் நீங்கள் அதற்குரிய வழியில் பத்திரிகைகளில் கூறுவதை விடுத்து பாராளுமன்றத்தில் இந்த திட்டத்தை நாங்கள் நடைமுறைப்படுத்த மாட்டோம் என்று நீங்கள் தெரிவிக்க வேண்டும், செய்ய முடியாது என்றார். ஆகவே இந்த
விடயத்தை
கொண்டு எங்களுடைய பறவைகள் சரணாலயத்துடைய பணிப்பாளர் அவர்கள் மன்னாருக்கு வந்திருந்தார், அவருக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். அந்த பிரதேசத்தில் வங்காளி, பள்ளிமுனை, பரப்பாங்கண்ட, நாகதாழ்வு போன்ற பிரதேசங்களில் இடங்கள் அடையாளம் காணப்பட்டது, மக்கள் குடியிருக்கின்ற நிலங்கள். அந்த நிலங்களை மிக விரைவில் வைல்ட் லைஃப் திணைக்களம் மக்களுக்கு விடுவிக்க வேண்டும் என்றும் இந்த நேரத்தில் கூறிக்கொள்கிறேன். நன்றி.
பூமி, தேங்க்யூ வெரி மச். ඊළඟට අජිත් පෙරේර අමාත්‍යතුමනි ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, සංචාරක කර්මාන්තය පිළිබඳ විශාල අවධානයක් මේ රටේ යොමු වෙලා තියෙන අවස්ථාවක මේ විවාදයට සහභාගී වන ලැබීම සතුටක්. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තය පිළිබඳව විශාල වශයෙන් වැදගත්කමක් දක්වන, ඒවගේම මේ රට සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක්. එක පැත්තකින් දර්ශනීය බටහිර මුහුදු වෙරළ අපි පානදුරේ සිට බේරුවල දක්වා ඒ දර්ශනීය මුහුදු වෙරළ ලෝ පුරාම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන. අනෙක් පැත්තෙන් සිංහරාජ වනාන්තරය අපේ දිස්ත්‍රික්කයේ එක මායිමක්. මේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඒ ජෛව විෂමතාවයන් සහ ඒ දර්ශනීය සුවිශේෂ පරිසරය නිසා අපේ දිස්ත්‍රික්කය තුළ ආර්ථිකයට, පොදුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් එයින් ලබා දෙනවා. නමුත් ගරු ඇමතුමනි, අපේ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇතිවීමෙන් තිබෙන අතර බේරුවල මැතිවරණ කොට්ටාශයේ අහුන්ගල්ල ප්‍රදේශයේ බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. කලින් තිබුණු පෞද්ගලික සංචාරක හෝටල් තුනක් දේශීය සමාගමක් විසින් අත්පත් කරගෙන මහා පරිමාණ සංචාරක ව්‍යාපාරයක් සඳහා හෝටල් කාමර 800ක් පමණ මොරගල් ප්‍රදේශයේ කාමර 800ක් පමණ ප්‍රමාණයක් අපට අහිමි වුණා ඒ ව්‍යාපෘතිය නිසා. මේ මොරගල් ප්‍රදේශයේ ඒ අහිමි වූ කාමර ප්‍රමාණය අලුතින් ඉදි කරන්න හැකියාවක් නැහැ, මොකද අදාළ භූමිය අදාළ සමාගම අත්පත් කරගෙන තියෙන නිසා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වුණු, මොරගල් ප්‍රදේශයේ ජීවත් වුණු විතරක් නෙමෙයි, ප්‍රදේශයේ සමස්ත දිස්ත්‍රික්කයේම අදාළ වුණු මේ වටිනා සම්පත අපිට අහිමි වී තිබෙනවා, භාවිතා කිරීම අතර වී තිබෙනවා. ගරු ජෝනාමෘතුගේ ඇමතුමාගේ මම ඉල්ලා හිටිනවා මෙම ව්‍යාපෘතිය බාහිර සමාගම ගෙන්වලා ඔවුන් මේ ව්‍යාපෘතිය කරන්නේ නැත්තම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. පෞද්ගලිකව හිමි දේපලක් වුණත් මුහුදු තීරයේ කිලෝමීටරයක් විතර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වසාදමාගෙන භාවිතයට නොගෙන දැන් වසර ගාණක් ගත වෙනවා. ජාතියට වැදගත්කමක් දක්වන මේ ව්‍යාපෘතිය එක්කෝ වහම සම්පූර්ණ කළ යුතුයි, නැත්නම් එය සම්පූර්ණ කිරීමට හැකි වෙනත් ආයෝජකයන් සොයාගැනීමට රජය ඔවුන්ට බල කළ යුතුයි. එසෙත් නොවෙතිනම් මේ දේපළ රජයට අත්පත් කරගෙන රජය විසින් වෙනත් විකල්ප සංචාරක සංවර්ධන ව්‍යාපාරයක් සඳහා මේ ස්ථාන ලබා දෙන්නට ඕන. මොකද මේ මොරගල්ල මේ වෙරළ ලංකාවේ තිබෙන දර්ශනීයම, ඒ වගේම ආරක්ෂිතම වෙරළක්. ඒ වටිනාකම අපට දැන් වසර ගාණක් තිස්සේ අහිමි වෙලා තිබෙනවා. බේරුවල, අලුත්ගම, කළුතර ඒ ප්‍රදේශවල ජීවත් වන දසදහස් ගණනකට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා අප ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිතා කළ යුතු තිබෙනවා. ලෝන්ලි පැනට් සංගරාව ශ්‍රී ලංකාව ලෝකයේ නොම්බර් එකේ සංචාරක ගමනාන්තයේ බවට 2019 වසර සඳහා තෝරාගත්තා. ඒ අනුවම යමින් ලෝකයේ ප්‍රධාන පෙළේ සංචාරක ආයතන සංගරාවන් ලංකාව ලෝකයේ තිබෙන විශිෂ්ටතම සංචාරක ගමනාන්තයක් හැටියට අද පිළි අරගෙන තිබෙනවා. අපි කාලයක් තිස්සේ පළවෙනි 10-20 අතර හිටියා. නමුත් පළවෙනි ආවීම ඒක සුවිශේෂයි. ඒක අපේ සංචාරක කර්මාන්තය
පිළිබඳ ප්‍රචාරණයේදී ඉතා වැදගත්යක්. නමුත් අපේ රටේ සංචාර කර්මාන්තය උදෙසා අපි ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ඉතාම අල්ප මට්ටමින් සිදුවයි. අපේ රටේ එන සංචාරකයන් විවිධ විදිහේ උනන්දු දක්වනවා. එක සංචාරකයන් කණ්ඩායමක් අපේ දර්ශනීය මුහුදු වෙරළ පිළිබඳ උනන්දු වෙනවා. ඒ වගේම තවත් සංචාරක කණ්ඩායමක් අපේ ඓතිහාසික උරුමය පිළිබඳ පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය පිළිබඳ උනන්දු වෙනවා. තවත් සංචාරක පිරිසක් අපේ තිබෙන ජෛව විෂමතාවයන් පිළිබඳව උනන්දු වෙනවා. තවත් සංචාරකයන් පැමිණෙන්නේ ආයුර්වේදය ඇතුළු දේශීය ප්‍රතිකාර ක්‍රම සහ එහා ඒ සමග බැඳුණු අනෙකුත් වින්දනයන් සඳහා. දැන් මේ එක් එක් සංචාරකයන් සඳහා අවශ්‍ය වන්නා වූ ඒ පහසුකම් ලබා දීමට අපේ රටේ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම තාමත් ඉතාම අල්ප වශයෙන් තමයි සිදුවෙන්නේ. අපි එක පැත්තකින් අපේ රටට ඒ පැමිණෙන සංචාරකයන්ට අදාළව අරන් යන ව්‍යාපෘති ඔවුන්ගේ සතුට වැඩි කරන්න, ඔවුන්ගේ වින්දනය වැඩි කරන්න, ඔවුන්ගේ අත්දැකීම වඩාත් සුන්දර අත්දැකීමක් බවට පත් කරන්න මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. කොළඹ කෞතුකාගාරය උදාහරණයක් වශයෙන් මම ගන්න කැමතියි. කොළඹ කෞතුකාගාරය ඉතාම විශිෂ්ට කෞතුකාගාරයක්.
ගරුමන්තුමා විනාඩි දෙක කාලයක්
තියෙනවා. කෞතුක භාණ්ඩයි තිබෙනවා. හැබැයි කොළඹ කෞතුකාගාරයට ගියාම නිසි මඟ පෙන්වීමක් නැහැ. ලෝකෙ වෙනත් කෞතුකාගාරයට ගියාම සංචාරක මඟ පෙන්වන්නෙක් නොමැති වුණා. එක කෞතුක භාණ්ඩයට ඩිජිටල් උපකරණ හරහා ඒවා පිළිබඳ මඟ පෙන්වන්නට හැකියාව තිබෙනවා, උපකරණ තිබෙනවා. අමතර මිලක් ඒවා ගබා ගන්න පුළුවන්. නමුත් අවාසනාවකට අපේ කෞතුකාගාරේ කොළඹ කෞතුකාගාරෙත් නැහැ. අනෙක් කෞතුකාගාරවල ඒ තරමටවත් ඇත්තේ නැහැ. ඒ වගේම අපි උදාහරණයක් ගත්තොත් එහෙම සීගිරියේ. දැන් සීගිරියේ නගින එක විශේෂ අත්දැකීමක්. සීගිරිය බලන එක විශේෂ අත්දැකීමක්. හැබැයි අපිට පුළුවන් ඒ සීගිරිය කලින් පැවති තත්වය ඩිජිටල් තාක්ෂණය හරහා සංචාරකයෙකුට මවල පෙන්වන්න. ලෝකයේ ඒ එවැනි උපාය මාර්ග ඩිජිටල් තාක්ෂණය හරහා හඳුනගෙන තිබෙනවා. ඒ කලින් තිබුණු තත්වය, ඒ කලින් මාලිගාව තිබුණු ආකාරය, එවකට ජනතාව ජීවත් වුණු ආකාරය, රජවරු, මාලිගාව, සිටුවරු, බිසෝවරු, ඒ නලගණන් මේ සියලු දෙනා අපිට මවල පෙන්වන්න පුළුවන්. ඒතර අත්දැකීම විචිත්‍ර වෙනවා, අත්දැකීම වැදගත් වෙනවා, අත්දැකීම වඩාත් යථාර්ථවාදී වෙනවා. මේ මේ මෙවැනි තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා අපිට පුළුවන්කම තිබෙනවා ගරු සභාපතිතුමනි අපේ සංචාර කර්මාන්තය තව ඉහළට අරන් යන්න. ඒ නිසා මම ඩිජිටල් යතල පහසුක ඇමතිවරයා හැටියට ඉතාම සතුටුයි. අපේ රටේ ආර්ථිකයේ දියුණු කිරීම පිළිබඳ මැකන්සි වාර්තාව කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ඒ මැකන්සි වාර්තාවේ දැක්වෙන නිර්දේශයන් සංචාරක අමාත්‍යාංශය සමග එකතු වෙලා ක්‍රියාත්මක කිරීම සඳහා ඉක්මනින්ම සහයෝගයෙන් වැඩ කරන්නට කැමති බව මම ප්‍රකාශ කරන්න කැමති. බොහොම ස්තුතියි.
නාමල් රාජපක්ෂ මහතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද වැදගත් විෂයන් දෙකක් සම්බන්ධව විවාද කරන මේ කාරක සභා අවස්ථාවේ එක පැත්තකින් විදේශ කටයුතු අමාත්‍යාංශය, අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය දැන් සංචාරක අමාත්‍යාංශය. අද අපි දකින දෙයක් තමයි මේ පහුගිය අවුරුදු කිහිපය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය තම අමාත්‍යාංශයේ විදියට තමන්ගේ රාජකාරිය හරිහැටි කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව සමාජය තුළ මහත් කතාබහට ලක් වෙලා තියෙනවා. මොකද අද පහුගිය අවුරුදු 4ට විදේශ ඇමතිතුරු මයිදනේ 3 දෙනෙක් විතර පත් වුණා. ඒ වගේම පත් වෙන ඇමතිවරු තමන්ගේ ප්‍රතිපත්තිය, කියන්නේ රාජ්‍ය නැත්නම් රටේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි, තමන්ට ආවේණිකුණු විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳව කතා කරනවා. දැන් ගරු මාර්පණ ඇමතිවරයා ඉන්නවා. ඉතින් එතුමා ගැන නම් එතුමාගේ ප්‍රතිපත්තිය තියෙනව නැද්ද කියන මම දැන් එතුමා තාම මේ පිළිබඳව කතා කරුවේ නැහැ. හැබැයි එක් වෙලාවකදී කියනවා අපි නොමැති රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලා. තවත් ඇමතිවරයෙක් කියනවා නෑ දැන් අපි නොමැති ප්‍රතිපත්තිය නෙමෙයි අපි බැඳෙන්න ඕන සමහර රටවල් වලට කියලා. ඒකම විදේශ අමාත්‍යාංශය පහුගිය කාල සීමාව තුළ මේ මානව හිමිකම් වලටම සීමා වෙච්ච අමාත්‍යාංශයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් ගම්මල විදේශ කටයුතු අමාත්‍යාංශය කිව්වා මානව හිමිකම් අමාත්‍යාංශය බවට පත් වෙලාද කියලා අපිට දැන් සැකයක් තියෙනවා. ඒක කෙසේ වෙතත් අමාත්‍යාංශය ව්‍යුහය තුළ නොඑක් ගැටලු තියෙනවා. විශේෂයෙන් බදවා ගැනීම පුහුණුව පිළිබඳව නොඑක් ගැටලු තියෙනවා. හැබැයි එතනින් එහාට ගියපු ගැටලුවක් ආණ්ඩුව තුල තියෙනවා. මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද? ආණ්ඩුව රජයක් විදියට තමන්ගේ ප්‍රතිපත්ති ගැන ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැනීමේදී විදේශ ප්‍රතිපත්තියට කතරම් අවධානයක් යොමු කරනවද කියලා අපට ගැටලුවක් තියෙනවා. අපි දන්නවා ලෝකයේ ඕනෑම රටක තානාපති කාර්යාලයක් ගත්තම විදේශ ප්‍රතිපත්තිය දෙක ආර්ථික ප්‍රතිපත්තිය බැඳෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය දෙක සමාජීය ප්‍රතිපත්තිය බැඳෙනවා. තානාපති කාර්යාල තමන්ගේ රටට විදේශ ව්‍යාකෘති ගේනවා වගේම අපේ රටවල් වලින් පිට රටවලට විදේශ ව්‍යාකෘති ගෙනියන්න කටයුතු කරනවා. හැබැයි වර්තමාන කාල සීමාව තුළ අපේ තානාපති කාර්යාල එක්කෝ මානව හිමිකම් ගැන කතා කරනවා, එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කොළඹින් මොකක් හරි නියෝගයක් එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි සංචාරක ව්‍යාපාර එක පැත්තකින් දියුණු වෙනකොට කවුරු හැමතුමනි විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉතාමත් දැවැන්තු කාර්යභාරයක් තියෙනවා. අපි අපේ රටේ තානාපති කාර්යාලයකට මේ ලංකාවේ තියෙන විදේශ තානාපති කාර්යාලයකට ගියොතින් තමන්ගේ රටේ සංචාරක ව්‍යාපාරයේ වෙළඳාම ට්‍රේඩ් පිළිබඳව ආයෝජන පිළිබඳව ඒ තානාපතිවරු අපව දැනුවත් කරනවා. හැබැයි අපේ රටේ තානාපති කාර්යාල සහ විදේශ අමාත්‍යාංශය අතර මෙවැනි අන්තර් සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියලා අපට සාධාරණ ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔබතුමා දන්නවා පෞද්ගලික ඔබතුමා ගියාම ලංකාව ප්‍රවර්ධනය කරන්න ප්‍රායෝගික ගැටලු බොහොමයක් බලපානවා. මේවා වෙනස් විය යුතුයි. රටේ සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ 50ක් 100ක් දක්වා යන්න ඕන. රටේ ආයෝජන ලංකාවට ගේනවා වගේම ලංකාවේ ව්‍යාපාරිකයෝ වෙනත් රටවල ආයෝජනය කරන තැනට අපි ගෙනියන්න ඕන. මේ වෙනස්කම් මේ අන්තර් බැඳීම පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි අලුත් පරම්පරාව. අලුත් පරම්පරාව විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්තියක බද්ධ කරන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ඕනේ. තරුණ තරුණියන්ට අවස්ථාව
දෙනවා. මම අවසාන විනාඩි දෙක
එකතු වෙලා මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව යම්කිසි කාර්යතාවයක් ඉටු කරන්න පුළුවන් වැඩපිළිවෙලකට යන්න. අද තානාපතිවරුපත් කිරීම. ඔබතුමාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආයතනයේ ආණ්ඩුව දැඩිසේ විවේචනය කරා. දැඩිසේ. විදේශ සේවයේ පිට තානාපතිවරු දානවා කියලා. අපි අද ඔබතුමාලා කරලා දින ඊට එහාට ගිහිල්ලා. ඇමරිකාවේ වොෂින්ටන් වල අවුරුද්දක් තානාපති කෙනෙක් නැතුව ඒ ආයතනය ඒ තානාපති කාර්යාලය හැම ක්‍රියාත්මක වුණා. තානාපතිවරු පත් කරගන්න බැරි තත්ත්වයකට ඔබතුමාලා පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබ විදේශ ප්‍රතිපත්තිය එක පැත්තකට විතරක් සීමා කරන්නේ නැතුව විදේශ ප්‍රතිපත්තිය රටේ දේශපාලන කාරණා රටේ දේශපාලන කාරණාවකට නැත්තම් එක දේශපාලන පක්ෂයක් සතුරු කරන්න මැති පාර්ලිමේන්තුවේ ඡන්ද 12ක් 13ක් ලබා ගන්න මැතිවරණකදී දේශපාලන සංධානයක් ගොඩනගන්න විදේශ අමාත්‍යාංශය පාවිච්චි කරන්නේ නැතුව මේ සංචාරක අමාත්‍යාංශය තියෙනවා BY එක තියෙනවා අනිකුත් ආයතන තියෙනවා මේවත් දෙක සාකච්ඡා කරලා ඒකාබද්ධව එකට එකතු වෙලා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරි අපේ බොහෝ මන්ත්‍රීවරු මේ කලින් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් විවේචනාත්මකව එදා කටයුතු කරා. එදා අපි අප්‍රිකාවත් එක්ක සම්බන්ධ ආරම්භ කරනකොට ඒ පිළිබඳ විවේචනාත්මකව කටයුතු කරා. මොකද සමහරුන්ට පුරුදු සුදු හමත් දෙක්ක පමණයි විදේශ සම්බන්ධතා ඇති කරගන්න. නෑමතුමා. හම සුදු නම් හොඳයි කියලා කියනවා. හැබැයි හම සුදු වන් හොඳයි නෙවෙයි අපි යන්න ඕනේ අපේ රටට ආයෝජන ගේන්න පුළුවන් කොහෙන්ද? අපේ රටේ ආර්ථිකයට වාසියක් ලබා ගන්න පුළුවන් කොහෙද? මේ රටවල් එක්ක අපි සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. එදා ටැන්සේනියාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනකොට එදා ඔබ විපක්ෂින්ද විභජනය කරා. හැබැයි ඊට දවස් 4කට 5කට පස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා ටැන්සේනියාවට ගියා. හැබැයි එතකොට ඔබතුමාලා කට වහගත්තා. එතකොට ඒ ගැන කතා කරුවේ නැහැ. ඉතින් අද අප්‍රිකාවත් එක්ක අපි විජේ සම්බන්ධතා ශක්තිමත් කරන්න ඕනේ. අපේ රටේ ජාත්‍යන්තර සම්බන්ධ අප්‍රිකාවත් එක්ක මිට වඩා වැඩි අවධානයක් යොමු කරන්න. නැගෙනහිර අප්‍රිකාවට සීසෙත් වලින්
දොරටුවක් වගේ කාලය අවසන්.
සීසෙල්ස් එක විදේශ සම්බන්ධතා විතරක් නෙමෙයි BOC බැංකුව ගිහිල්ලා දැම්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක ගිහිල්ලා ආයෝජනය කරා. අපේ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් ගිහිල්ලා සීසෙල්ස් වල ආයෝජනය කරුවා. ඉතින් මේවා හුදෙක් දේශපාලනික වාසි ලබා ගන්න පමණක් නෙවෙයි ප්‍රතිපත්තිමය වශයෙන් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ කරනවා ඇති කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. වගේම මංගරු ඇමතුමන් ඉල්ලීමක් කරනවා මේ විදේශ කටයුතු අමාත්‍යාංශය හුදෙක් දේශපාලනික කාරණාවලට උත්තර දෙන්න පමණක් පාවිච්චි කරන්න නැතුව රටේ ජාතික විදේශ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි ජාතික විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කටයුතු කරන ලිල්ලිමත්
මේ මිලගට සරත් ෆොන්සේක මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
මුලසුනේ මන්ත්‍රීතුමනි, මම වනජීවී අංශයට බරව කතා කරන්න කැමතියි. හිටපු වනජීවී සංරක්ෂණ ඇමති හැටියට වනජීවී අංශය ගැන මම ඇමති වෙලා හිටපු ඒ කෙටි කාලය තුල මම විශාල අධ්‍යයනයක් කරා. අපි සතිපතා මාස 3ක් පමණ වනජීවී ප්‍රශ්න සහගත ප්‍රදේශවලට ගිහිල්ලා මම මගේ ලේකම්තුමා මගේ අමාත්‍යංශ විශාල නිලධාරීන් පිරිසක් සියලු දෙනාම ගිහිල්ලා අපි විශාල අධ්‍යයනයක් කරා. ඒ අනුව අපි දැනගත්තා වනජීවී ඇමතුමාට තියෙන ප්‍රධානම ගැටලුව තමයි සත්වත්ව බලා ගැනීමවත් උද්භිද උද්‍යාන බලා ගැනීමවත් නෙමෙයි, විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක්. ඒ ගැටුමට අදාළව පිළියම් සෙවීම, ඒ ගැටුම විසඳීමට ක්‍රියා කිරීම කියලා. රටේ හුඟක් අය දන්නේ නැහැ මේ රටේ අලි ගහනය ජනතාවට ආරංචි වෙන්නේ හුඟක් වෙලා අලි මැරෙන එක පමණයි. නමුත් මේ රටේ ගරු මන්ත්‍රීතුමනි, අලි ගහනය 1990 ගණන්වල ඉඳලා තියෙන අලි 2500ක් පමණ. 2011 2014 සංගණනයක් කරනකොට ඒ සංඛ්‍යාව අලි 5800ක් හැටියට වාර්තා වෙලා තියෙනවා. අපි හිතනවා අද වෙනකොට අලි 7000ක් පමණ ඉන්නවා කියලා. එතකොට අලි ගණනය අලි ගහණය වැඩි වුණාට අලින්ට ජීවත් වෙන්න තියෙන ප්‍රදේශ කැලෑ ආදිය එන්නෙන් අඩු වුණා. ඒ ජනතාවගේ නොයෙක් ක්‍රියාකාරකම් නිසා, මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා වගා භූමි ප්‍රදේශ වර්ධනය වීම, ඒ වගේම නොයෙක් සංවර්ධන ව්‍යාපෘති නිසා කැලෑ අහිමි වීම, කැලෑ සුද්ධ කිරීම, මේවා නිසා අලි ගහණය වැඩි වෙන අතරේ අලිට තියෙන ප්‍රශ්න වැඩි වුණා. මේ අනුව අලිමිනිස් ගැටුමක් නිර්මාණය වුණා. මේ ගැටුමේ ප්‍රතිඵලයක් හැටියට වෙන හානිය වර්ෂයක් පාසා වැඩි වෙනවා. මේක විසඳා ගැනීමට කිසිම පියවරක් මෙතක් කාල අපට සාර්ථකව ගැනීමට හැකියලා නැහැ. උදාහරණයක් හැටියට මම අමාත්‍යංශය බාර ගන්නවට ගිය අවුරුද්දේ මට වාර්තා වුණා 2017 වසරේ අලිමිනිස් ගැටුම නිසා මිනිස්සු 85 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. අලි 105ක් සමා වෙන්න 250ක් ජීවිතක්ෂයටපත් වුණා කියලා. 2019 වර්ෂයේ වෙනකොට මේක තවත් වර්ධනය වුණා. 2019 වර්ෂයේ විශේෂයෙන්ම දුම්රිය හැපීම් ආදිය වැඩි වුණා. ඊට පස්සේ අලි සමහර තැන්වල වැරදි මාර්ගවල ගමන් කරන්න සිද්ධ වෙලා අලි යන මාර්ග අවහිර වෙච්ච නිසා අලි ගිලිලා මැරිච්ච ස්ථාන තිබුණා. එකවර අලි 9 දෙනෙක් ගිලිලා මැරුණා එක ස්ථානයක. මේ ආකාරයෙන් 2019 වර්ෂයේ මිනිස් ඝාතන 105ක් සිද්ධ වුණා. 85 ඉඳලා 105 දක්වා වැඩි වුණා. අලි මරණ 319ක් වාර්තා වුණා. 257ක් කියලා තිබුණ අලි මරණ සංඛ්‍යාව 319 දක්වා වැඩි වුණා. ඉතින් මේකට හේතු තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අලින්ගේ නිදහස නැතිවීම ප්‍රධාන හේතුව. මේ අලි මිනිස් ගැටුවේ නිර්මාතෘ මිනිසයා කියන එක අපට අනිවාර්යෙන් පිළි අරගෙන ඒ ස්ථාවරයේ ඉඳගෙන තමයි මේ ගැටුම විසඳන්න සිද්ධ වෙන්නේ. අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අලි මරණ හන්දම නෙමෙයි. අලි ගහලා මිනිස්සු මැරෙන හින්දාම නෙමෙයි. අලි මිනිස් ගැටුම අතරේ අලින්ගෙන් කෘෂිකර්මයට වෙන හානිය ඉතා විශාලයි. මේ රටේ කෘෂිකර්මයට කෘෂිකර්මයෙන් 25%ක් අලි නිසා විනාශ වෙනවා. ඒක විශාල හානියක්. මේ කොළඹින් අය සමහරලාට මේ ගැන කතා කරාට, NGOස්ලා නොඑක් දේ කතා කරාට මේක ඇත්ත තත්ත්වය දැනගන්න නම් මේ ප්‍රශ්නේ තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා ප්‍රදේශවල ඉන්න මේ ගැටුමට ගොදුරු වෙලා ඉන්න ජනතාවගේ ජීවන රටාව, ජීවත් වෙන ආකාරය, ඒ පරිසරය ගැන අධ්‍යයනය කරාම ඒක ඇහින් දැනගත්තම ඒ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. කෘෂිකර්මයෙන් 25%ක් රටට අහිමි වෙනවා කියන්නේ විශාල ධනස්කන්ධයක්. එක පැත්තකින් ඒ අසරණ ගොවියන්ට දරා ගන්න බැරි පාඩුවක්, ඒ වගේම රටේ ආර්ථිකයට විශාල පාඩුවක්. අපි හැමෝම දන්නවා මේ රටේ ආර්ථිකයට මීට වසර 20කට පමණ පෙර කෘෂිකර්මය දළදේශීය ආදායමෙන් 40% පමණ වෙලා තිබිලා තියෙනවා. කෘෂිකර්මයෙන් ලැබෙන ආදාය. අද වෙනකොට ඒක පල්ලෙහැට වැටලා තියෙනවා දළදේශීය ආදායමෙන් 5%කට පමණ. ඒ ආකාරයට මේ සියලුම හේතු නිසා කෘෂිකර්මය මේ රටේ කඩා වැටලා තියෙනවා. ඒකට සායකට හේතු වන සාධක අතරින් මේ සත්තුන්ගෙන් වනජීවීන්ගෙන් වෙන හානිය ඉතා විශාලයි. ඒ ආකාරයටම කෘෂිකර්මයට වෙන හානිය අලින්ගේ පමණක් නෙවෙයි. අපි යන හැමතැනම හැම ගම්වලම මිනිස්සු කතා කරා දඬුලේන්නු, රිලව්, මොනරු ඒ වගේ සත්තුන්ගෙන් කෘෂිකර්මයට විශාල හානියක් වෙනවා කියලා. මම හැබැයි හැම වෙලාවෙම ඒ ප්‍රශ්නය නැහැ වගේ ඉන්න උත්සාහ කරා. අලිමිනිස් ගැටුම අලින්ගෙන් වෙන හානිය ගැන අපි ප්‍රමුඛත්වය දුන්නා. මොකද අපට අමාත්‍යවරයෙක් හැටියට මට හැකියාවක් තිබුණ නැහැ ජනතාවට කියන්න. ජනතාව තුවක්කු ඉල්ලනවා, මොනරු මරන්න, දඩුලේන්නු මරන්න, ඒ වගේ දේවල් වලට ආශිර්වාද කරන්න අමාත්‍යවරයෙක් හැටියට මට හැකියාවක් තිබුණ නැති නිසා ඒ පැත්ත අපි ඇහුන්නේ නැහැ වගේ හිටියා. නමුත් ඒකත් එක පැත්තකින් වනජීවීන් නිසා ඇති වෙලා තියෙන තවත් ප්‍රශ්නයක්. දැන් මේ අලිමිනිස් ගැටුමට එකම පිළියම හැටියට මම දැක්කේ ගරු මන්ත්‍රීතුමා එක එක අය එක එක යෝජනා ගේනවා. සමහරු කියනවා පතොක් වැටවල්ල වන්න කියනවා අලින්ට එන්න බැරි වෙයි. සමහරු කියනවා තල් ගස් වවන්න කියනවා. එක එක જાතියේ සමහරු කියනවා කටුවල් බටුව වවන්න කියනවා. අලින්ට කැස්ස හැදුනොත් බොන්න හොඳයි කටුවල් බටු. ඉතින් එක වගේ යෝජනා එනවා. නමුත් අපි දැක්ක විදිහට ප්‍රායෝගිකව සාර්ථකයි කියලා අපිට හිතන්න පුළුවන්. මගේ කැමති කෙනෙක් මෙතන ඉන්නවා වනජීවී හිටපු. අනිත් තවත්තුමා ඉස්සරහ ඉන්නවා. අපිට ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකට පිළියම අලියා සහ මිනිසාට එකට ජීවත් වෙන්න බෑ. අලියා අපි දකින්නකොට පෙරහැර යනකොට ඉතාම අලංකාරයි. සත්තුවත් තියෙනකොට සුන්දරයි. නමුත් වල් අලියා ඉතාම දරුණුයි. වල් අලියා ඉතාම දරුණුයි. ඒකාන්ද අලිත් එක්ක එකට මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. කොළපාට අලියා නම් ටිකක් හීලා වෙලා රෙහෙම ඉන්නවා ජනතාවත් එක්ක. ඇහුන්නේ නැහැ. දැන් ඒකට හෙඬුව දීලා තියන්නේ අපි.
ඔගොල්ලෝ මෙන්න කරන්නේ.
එතකොට අලියා වල් අලියා ඉතා දරුණුයි. ඒ අලින්ගෙන් ගැහැට විදි නැහැ තමයි ඒක තේරෙන්නේ. ඒකන්ද අලියා සහ මිනිස්සයා වෙන් කිරීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකට එක්කෝ පිළියම හැටියට අපි දැක්කේ ගරු මන්ත්‍රීතුමා විදුලි වැට පමණයි. වෙන දෙයක් ගැන අපිට හිතන්න බැරි වුණා.
ප්‍රබන්තුමත් අවසාන විනාඩිය.
ඒකට විදුලියට මට තව පුළුවන් නම් උගක් අය කතා කරන්න නැද්ද විනාඩි පහක් දෙන්න පුළුවන්ද බලන්න. ඒ විදුලි වැට දැනට මේ රටේ තියෙනවා කිලෝමීටර් 4000ක විදුලි වැටක්. ඉදිරියට අවශ්‍ය වෙලා තියෙනවා අපි ගන්නේ කරපු හැටියට තව කිලෝමීටර් 2000ක්. ඉතාලම අධික මිලක් යන වැඩක්. නමුත් අත්‍යවශ්‍යයි. ඒක හින්දා අපි ගිය වර්ෂයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් මම අවසර ඉල්ලා ගත්තා වනජීවී දෙපාර්තමේන්තුවේ අරමුදලේ තියුණා ගිය අවුරුද්ද වෙනකොට බිලියන 5ක් කුස්තකා. ඒකෙන් වැඩක් ගන්න නැහැ. දැන් මේ අවුරුද්ද වෙනකොට තව බිලියනයක් එකතු වෙලා බිලියන 6ක් තියෙනවා. ඉතින් අපිට හැකියාව තියෙනවා මේ මුදල් වියදම් කරලා රජයට බරක් නොවි මේ අලිවැටේ අවශ්‍යතාවය පිරිබහ ගන්න. අතීතයේ අලිවැටවල් තිබුණා. නමුත් නඩත්තුවක් තිබුණ නැහැ. අලිවැටේ සමහර තැන්වල කිලෝමීටර් 35ක් විතර බලා ගන්න සීල් ආරක්ෂක බටයෝ 4 දෙනෙක් දාලා ඉන්නවා. මේ බටයෝ 4 දෙනා ගහක් යටට වෙලා ඉන්නවා. ඒ බටයොන්ට කන්න බොන්නත් නැහැ. කකුලේ සරෙප්පු දෙයක්වත් නැහැ. හදිස්සියකට යන්න වැසිකිළියක් නැහැ. ඒකන්ද ඒවා සංවිධානාත්මක සිද්ධ වුණේ නැහැ. ඒකන්ද මම ඉල්ලීමකුත් කරා සිවිල් ආරක්ෂක බටියෝ තව 3000ක්වත් අවශ්‍යයි මේකට කියලා. ගරු ජනාධිපතිතුමා ඒ වෙලාවේ ඒකට අවසර දුන්නා. දැනට මම දන්නේ මේ ආණ්ඩු පෙරලීමෙන් පස්සේ ඒක ක්‍රියාත්මක වුණාද කියලා. ඒ අතරේම අපි කම්කරුව 3000ක් බඳවා ගන්න. මේ 6000 දාලා මේ කිලෝමීටර් 7000ක් පමණ අලිවැට නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි. ඇත්තම කියනවනම් 7000ත් මදි. තව 2000ක් විතර ඉන්න ඕනේ. ඒගොල්ලන්ටත් නිවාඩු යන්න ඕනේ, කන්න බොන්න ඕනේ, අසනීප වෙන්න පුළුවන්. ඒ මානුෂීය සම්පත් සපයාගත්තේ නැත්නම් ඊට පස්සේ අලිවැට දිගේ ඒගොල්ලන්ට ඉන්න හිටින්න තැන් තියෙන්න ඕනේ. කුටි ගහන්න ඕනේ. වේක ගන්න තැන් තියෙන්න ඕනේ. මුර පොළවල් තියෙන්න ඕනේ. මේ ඔක්කොම හදන්න විශාල මුදලක් යනවා. මම බාර ගන්නකොට කිව්වේ අලිවැටේ කිලෝමීටර් එකට යන්නේ 107,000යි කියලා. අපි කිලෝමීටර් 175කට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. පහුගිය කාලේ ටෙන්ඩර් එක හිර වෙලා තිබුණේ. දැන් ටෙන්ඩර් ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්නේ කිලෝමීටර් එකට මිලියන් 2කට ආසන්න මුදලකට. ඩොලර් එක වැඩි වෙලා ඊට අමතර වෙන ප්‍රශ්න ඇවිල්ලා ඒක හන්දා මේ බාධක හරහා මේ වැඩේ කෙසේ හෝ සම්පූර්ණ කරගන්න ඕනේ. නමුත් අපි අනිවාර්යයෙන්ම ගරු ඇමතුමා ඔබතුමත් මේ ගොළුවේ තියාගන්න එන්ජීඕ ලා කියලා කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. කොළඹ
ඉඳලා
නැත්නම් සත්තු අත්යාලි මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ එන්ජීඕ පට්ටම් ගහගෙන. දැන් අලිවැට හදන්න හදනකොට මේ ඉන්න ප්‍රධානම එන්ජියෝ කෙනෙක් ඉන්නවා. වැඩියෙන්ම එයා තමයි පත්තරවලට ලියන්නේ, Facebook එකට පින්තූර දාන්නේ, එක එක දේවල් ලියන්නේ, සමාජ වෙබ් අඩවිවල ලියන්නේ. එයා කියනවා මේ අලිවැට ගහන්න ඕනෙලු ගොයන් වවන කාලෙට. ගොයන් කැපුවයන් පස්සේ අලිවැට ගලවලා අලිවැට ගෙනෙල්ලා ගම වටේ විතරක් ගහ ගන්නවා. මේ පුද්ගලයන්ට උපාධි තිබ්බට ඉංග්‍රීසි කතා කරාට එක එක දේවල් වල ලිව්වට සාමාන්‍ය දැනුව නැහැ. අලිවැටක් ගහන්න හයි කරන්න විශාල වියදමක් යනවා. අලිවැටේ තියෙන ඒ කණු කම්බි විදුලි උපකරණ ඒවා ගලවලා එක තැනක ආරක්ෂා කරගෙන හංගලා තියාගන්න පුළුවන් තරක් නෙවෙයි. ඒවනම් රට පුරාවට ස්ටෝරුව ගන්න වෙනවා, වෙනම හමුදාවක් හදන්න වෙනවා අලිවැට ගලවන්නයි හයි කරන්න. ඒව හයි කරොත් හයි කරා තමයි. ආයේ ගැලවිලි නැහැ. ඉතින් මේ වගේ මිනිස්සු එක එක දේවල් පත්තරවලට ලියලා අපි අලියෙක් යුද්ධ කරන්න යනවා, අලින්ද විරුද්ධ සටන් ප්‍රකාශ කරලා අලියෙක් එකට ජීවත් වෙන්න ඕනේ, මේ වගේ මත ගොඩනගනවා. ඉතින් මේ රටේ ජනතාව අපේ දරු ඇමතුවන් ආදී සියලු දෙනාම මේවා ගැන දැනුවත් වෙන්න ඕනේ. සමහරු තව පැත්තකින් හිතන් ඉන්නවා අලි වෙඩි ගහ ගහ බූස් දෙකක් හරි දාගෙන හමුදාවේ කලිසමක් ගහගෙන අලි පස්සෙන් දිව්වත් මේ ප්‍රශ්නේ විසදෙනවා කියලා. එහෙම විසදෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හොඳට මොලේ පාවිච්චි කරලා මේක අලියා තේරුම් අරගෙන අලියට වැටවල් ගහලත් මදි. අලියට කන්න ඊට පස්සේ කෑම හදන්න ඕනේ. අපි ගණන් හදලා බල ඔබතුමන්ලා සොයා ගන්න ඔය තියෙන අතන මෙතන පින්තූර. මෙතන අලිවැට
විතරක්
අපි ගණන් හදලා බැලුවා රට පුරාවට ඉන්න අලි 1500ක් විතර ගම්වලට වැදිලා. කුරුණෑගල 300යි. දෙයත්ත කණ්ඩියේ තුන් බාධා කරන්න එපා රට වෙලාව නැහැ. දෙයත්ත කණ්ඩියේ 300යි. ඉරාදුරු කෝට්ටේ 300යි. හම්බන්තොට 80යි. ඔය වගේ වල්ලලි 1500ක් පමණ ගම් වැදිලා ඉන්න. මේගොල්ලන්ට වැටවල් ගහලා කැලෑවට තල්ලු කරාම අපි ඒගොල්ලන්ට කෑම හදන්න ඕනේ. අපි ගණන් හදලා බලලා තියෙනවා තුන භූමි හෙක්ටයාර් 15000ක්වත් හදන්න වෙනවා අලි ටික ගම් වලින් අයින් කරොත් ඒ අලි ජීවත් කරවන්න. ඉතින් මේක විශාල ජාතික ප්‍රශ්නයක්. මා හිතනවා අපි මේක සුළුෙන් තකන් නැතුව ජාතියක් හැටියට මේක තේරුම් ගන්න ඕනේ. සල්ලි ප්‍රශ්නයක් නෑ, ෆන්ඩ් එකේ සල්ලි තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නය කෙටි කාලීන විසඳවන්න ඕනේ. අපි කිව්වත් අවුරුද්ද සැලැස්මක් කියලා ජනතාව ලෑස්ති නෑ අවුරුද්දක් යොසගෙන. ඒකන්ද මෙයා වේගෙන් කරන්න ඕනේ. අපේ ගිය උද්ද සැලැස්ම අගෝස්තු වලට ඉවර කරන්න. මේක කල් ගියා. ගරු ඇමතුමා ඔබතුමාට මමත් ශක්තියක් දෙනවා පුළුවන් වෙලාවට. මම ඔබතුමාගේ අමාත්‍යංශයට යා කරලා ඉන්නවා. ඒකන්ද ඉදිරියේදීත් මේ සම්බන්ධව මගෙන් කළ හැකි සේවයක් කිරීමට මම පොරොන්දු වෙනවා. ස්තුතියි.
බොමෙච්චුති මිලකට දීලා දිනේෂ් ගුණවර්ධන මන්තුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, විදේශ කටයුතු අමාත්‍යංශයත් සංචාරක අමාත්‍යංශය විශේෂයෙන් සාකච්ඡා වෙන අවස්ථාව තම වැදගත්. එක් පැත්තකින් මේ දෙක අතරත් සම්බන්ධයක් තිබෙනවා. මේ දෙක අතර තිබෙන සම්බන්ධ මත ඉදිරිය අපිට සාක්ෂාත් කරගන්න ආර්ථික දියුණුවට වැදගත් වෙනවා. සංචාරක කර්මාන්තය පිළිබඳ විවිධ අදහස් පළ වුණා. මේ වෙන විට සංචාරක කර්මාන්තය අපේ රටෙන් මැද පෙරදිග, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, දකුණු යුරෝපය වැනි රටවල් වලට ගොස් තම ආදායම් ශ්‍රී ලංකාවට එවන ප්‍රධානතම ආදායම් විදේශ විනිමය බවට පත්ව තිබුණු අපේ රටේ ජනතාවගේ වැටුපලින් එවන ආදායම අභිභවා සංචාරක කර්මාන්තයේ ආදායම ගිය වසරේ වැඩි වී තිබෙනවා. ඉතාම වැදගත්. අපේ රටේ සංචාරක ඇමතුමාටත් සතුටක්. මොකද සංචාරක ඇමතුමා මේ වසරේ මුළු ලෝකෙම ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බලා සිටින මොහොතක් වීම අපිටත් සතුටක්. මොකද සංචාරක කර්මාන්තය දවසින් ගොඩනැගුණු දෙයක් නෙමෙයි, කාලයක් තිස්සේ ගොඩනැගුණු දෙයක්. ශ්‍රී ලංකාවේ විවිධත්වය ප්‍රයෝජනයට ගැනීම සඳහා මහා මූදේ වෙරළේ සිට අපේ රට හරහා තිබෙන විවිධ ස්වභාවික සෞන්දර්යයේ ප්‍රයෝජනය ලබා ගැනීමට ඓතිහාසික වශයෙන් තිබුණු මිත්‍රත්වයේ බැඳීම් නිසා යළි මේ රටට පැමිණීමේ ඕනෑකම තිබෙන සමාජයන් අපේ රටට නිවාඩුව සඳහා, තම විවිධ සංචාරයන් සඳහා ඒ වගේම පැමිණ තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ අනෙක් රටවල් ඇමතුමා ඉතාම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ අද තිබෙන හෝටල් කර්මාන්තයේ අඩුවෙන් තිබෙන කාල සීමාව තුළ විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉතාම කිට්ටු රටක් ඉන්දියාවට හා පාකිස්තානය ඇතුළු රටවල්වලට අපේ රටට ආකර්ෂණය කරගන්න පුළුවන් සංචාරක ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාව සඳහා අපි දිගටම කටයුතු කළ යුතුයි. එය විවිධ සාමාන්‍ය සංචාරකයෝ නිවාඩුවට පැමිණෙන අය වාණිජමය සම්මන්ත්‍රණයන් සඳහා පැමිණෙන අය. This Sri Lanka has become a hub which has to be promoted especially with South Asia where most of the business enterprises could be attracted to come to Ceylon. It's a maximum of just 1 hour. But in 1 hour they can't get to Delhi and hold the same conference. So may aakare wagema ape ayurvedaya padanam karagena athi karana sancharaka shastre tama දියුණු තත්ත්වයකට පරිවර්තනය කළ නැහැ. ඒ සම්පූර්ණ ස්වදේශීය අමුද්‍රව්‍යයන් පදනම් කර ගැනීම නිසා විශාල ආදායමක් ලබන ආදායමේ වැඩි කොටස ශ්‍රී ලංකාවේ ඉතුරු වෙන ශාස්ත්‍රයක් සංචාරක ශාස්ත්‍රය. අද එයා සොයා යන මුළු ලෝකයේම ආයුර්වේදයේ සොයා යන අවස්ථාවකට පත්ව තිබෙන මොහොතකදී 2009 තමුන්නාන්සලගේ වැඩසටහන මම දැක්කා. එයි සඳහන් කළා තිබෙනවා ඒ ගැන උනන්දු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. සංචාරක ශාස්ත්‍රයේ සංඛ්‍යා ලේඛන පිළිබඳ මා විවාදයකට පැමිණෙන්නේ නැහැ. මේ අම ඔබේ ආයතනයේ පැමිණි අවස්ථාවේ කාරක සභාව ඉදිරියේත් අපි කිව්වා මේ visas don't depend on the visa numbers because there are lot of Chinese workers who also enjoy the same visa. Also the Indian workers who enjoy the same visa. Their numbers are very heavy. I don't want to just quote the numbers but we should not be misled also. We should know the exact numbers. Generally acceptable numbers, those who have visited Sri Lanka for tourism or connected purposes. This has to be corrected if we are to be more gainful in this area. I wish the Honorable Minister of Tourism to make Sri Lanka a very success story, which is one of the potential areas Sri Lanka can gain. But we, as mentioned by the Honorable Finance Minister, as we have been mentioning right through, you have been mentioning from the opposition, is that we have to increase the Sri Lankan input as much as possible to tourism. Because the cost of tourists visiting Sri Lanka, plus in order to maintain them, is fair percentage is dependent on foreign imports. This is an area where we should concentrate because we can increase our foreign exchange. Garu Sabhapati Tumani, e samagamman gaman karanne kemathi me wenakota Cubawata Prince Charles gihilla thiyeno Rajinage niyojithaya hatiyata. Then Cubawata arthika blockade ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බටහිර රටවල් දිගටම තාම උත්සාහ ධර්මින් සිටිනවා. රටවල් කීපයක් තාම උත්සාහ ධර්ම. දැන් මේ සංචාරය රජිනගේ නියෝජිත හැටියට කිව්වාට බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව යෑම මම හිතන්නේ විශාල පෙරලියක් හැටියට අපි සලකන්න ඕන. අපි විදේශ අමාත්‍යංශ වැසීස යටතේ මේ තත්ත්වය කිව්වාව ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දිගටම විදේශ ප්‍රතිපත්තියේ කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. අපි විශ්වාස කරනවා මේ සංචාරයෙන් පස්සේ මේ තත්ත්වය තවත් වෙනස් වී ප්‍රගතියට පරිවර්තනය වෙයි කියලා. ඊළඟට මා පැමිණෙන්නේ විදේශ සේවාව ගරු අමාත්‍යතුමනි. මොවිට ඔබතුමා විදේශ සේවයේ පත් කරනවාද කවුද පත් කරන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් විදේශ සේවා පත්වීම ගැන කනගාටු කියන මම ටික සැකෙවින් සඳහන් කරන්නට ඕනේ. කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැතුව තමයි අපේ රටේ තානාපතිවරු සහ කොමසාරිස්වරු පත් වෙන්නේ. මේ තත්ත්වය අපි වෙනස් කර ගැනීමේ අභියෝගයක ජීවත් වෙනවා. මොකද අපේ රටේ විදේශ සේවාව දියුණු සේවාවක් ඇටින් පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් අපිට ආර්ථික හා අනිත් ජයග්‍රහණයද මීට වඩා වැඩි දියුණු කරගන්න පුළුවන්කම ඇති වෙනවා. සම්ප්‍රදායික ලෙස තම හිතවතුන් තානාපතිවරු කිරීම දැන්වත් නවත්තන වැඩපිළිවෙලකට අපි පැමිණිය යුතුයි. මේක ඔබතුමාට කියන දෙයක් නෙමෙයි. ඔබතුමා සමහර විට දන්නෙත් නැ මේ ද්විත්ව පුරවැසියන් dual citizens are being appointed as ambassador. Where does the loyalty lie? No other country would send a dual citizen as an ambassador. Mamano, I may wage Pahadilin at the Pratipati and Gamanekaran. I anipetting Apetana Pati Varunate, Dietu, Nyogam di Medi, Apipamino then, UNHCR issue. How the may Nyoge di Latin, Kaurudano, Presidia Patuna, may. Samagami, Ojanavat at Sankarimasanda, Sri Lanka, Erehi Ojanavat at Sankirimasanda, Upades di Latini, Manota Tita Velamatme. In the Vide Samativarekino, Janadi Pativarekino, Agamativarekino, Mama Sanchar Karmante and Nimekatagaran. No, we have passed that, a dual citizen can't. It is, the question you are asking is very clear. If a dual citizen seeks nomination, he'll clear himself before whatever the obstacles are. So don't get excited. It's a long way. It's a long way. I don't know whom you are referring to. But you all nominated an ambassador to Scandinavia who came before the committee and said she's a dual citizen. And when we questioned, the foreign secretary was trying to defend this, cover it up. It had never happened before and it should not. I don't know what the position of the Honorable Minister. He answered a question in Parliament thereafter and said it is not in a circular, but it's in a minute. That's why this issue has come up. But whichever, whether it's in a foreign service minute or it is by way of a circular, a dual citizen should not be nominated as an ambassador because the person will have dual loyalties according to the law. That is what happens. I think ilangata UNHCR issue ekak mama visheshayen sandahan karanna kamathi Lord Nesby's reminds UK government of the US pull out from Geneva and the US UK also to reconsider co-sponsoring this resolution which is based on wrong facts and figures. Now if the resolution is based on wrong facts and figures, how did the Sri Lankan ambassador sign this? Okay, of course, you might say 2015 you all did not know. Still, Sri Lanka signed a resolution against Sri Lanka. Again, you go and vote for a resolution after condemning the resolution. Honorable Foreign Minister read a statement condemning the resolution and citing these wrong figures with Lord Nesby has openly rejected from British confidential documents which are available that the number is not 40,000, which have dropped right down. So Sri Lanka should be totally exonerated or away from co-resolution to inquire into these matters in Sri Lanka. Now the question comes. Obathuma dannawa obathuma gila viruddha novi aapu yojanawa sammatha karaganna kumakda Sri Lankawe aandukramaye vattata patahaniwa videsha ministrakara varunge samanwita adhikaranayan magin vibaha karanda ape ranaviruwan ith me veradi toruturu nam veradi toruturu sankhyalekana nam ඒ ඔප්පු වී තොරතුරු තිබෙනවා නම් ඇයිද ශ්‍රී ලංකාවේ රජය තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මෙවැනි යෝජනාවකට සහයෝගය දෙන්නේ කියන කාරණාව අපි හෙලා දකිනවා. ඔබ තමුන්නාන්සලා ශ්‍රී ලංකාව පත්කරන මේ තුලින් තව අවුරුදු ගණනාවකට පත්කරන අර්බුදකාරී තත්වය එලෙස ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියට කටයුතු කරනවාද කියන එක ගරු ඇමතුම සභාවේ ප්‍රකාශ කරනු නම්
කාලය අවසන් මත
මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මෙය පටහැනි කියන ප්‍රකාශය ඔබතුමා ජිනීවාවලදී කියවන ලද ප්‍රකාශයේ තිබුණා ඔබතුමා අද සභාවට ප්‍රකාශයක් කරන්න සුමන්දර මහතා මේ ගැන ප්‍රශ්න කරලා තිබෙන නිසා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරන්න රජය හැටියට සුමන්දර මහතා රජේ නෙවෙයි කියලා නම් ඔබතුමා කියන්නේ පැහැදිලිව ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවට
පටහැනි දෙයක් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ කියලා ය ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒට මම කතාව අවසන් කරමින් there is a positive feature which we should welcome. For years Sri Lanka has been supporting. Of course Sri Lanka has kept silent. There is a ICJ order given on Diogo Garcia. නව දියෝග ගාසයා දූපත මුරුෂි දිවයිනට අයිති බව දැම් ප්‍රකාශයට පත් කල්ලා තිබීමෙන් ඉන්දයානු සාගරයේ තුළ විවිධ යුද්ධ බලවතුන්ට ඇතුල්වී කටයුතු කරන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඉතාම නොමැඳුණු පැහැදිලි නොමැඳුණු ප්‍රතිපත්තියකින් කටයුතු නොකොරොත් අපේ රට අපේ ජාතික නිදහස හා ස්වාධීනත්වය අවුල් භාවයට තර්ජනයට පත්වෙන බව අපි අනතුරු හඟවනවා. එසේ කියමින් ගරු ඇමතුමාගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වෙනවා.
ඒ ස්තුතිමත්
දක්වන ලද ප්‍රතිචාරයන් ගැන ස්තුතියි.
ගරු සීබි රත්නායක මහතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු කාර්ය සභා මුලාසන රෝඩ මන්ත්‍රීතුමනි. මම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ විදේශ කටයුතු අමාත්‍යාංශ අමාත්‍යවරයා හැටියට ඔබ පාටපක්ෂ වලට වඩා මාතෘභූමිය ගැන හිතලා තීන්දුව ගන්න ඇමතිවරයෙක් හැටියට හරි දේ හරියට කියන්න මම සූදානම් වෙනවා. නිසා මේ වෙලාවේදී කණ්ණාඩි වලින් පාට කණ්ණාඩි වලින් ආණ්ඩුවක් රැක ගැනීමට වඩා විදේශයේ රැක ගැනීම සඳහා එදා සබරගමු පළාතේ ඒ සඳහා කටයුතු කරපු පරපුරකින් පැමිණෙන මේ ඔබතුමාට ඒ හයිය ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් අපි 30 අවුරුදු සාපලත් යුද්ධය අවසන් කරලා ඒ අවසන් වූ යුද්ධයත් සමගම මේ චෝදනා එල්ල කරමින් දංගෙට යවන්න රණවිරුවන් ඒ වගේ ක්‍රියාකාරකම් කියන්න ඒවා වෙන වෙන පැතිවලට ලඝු කරන්න සමහර අය සූදානම් වෙනවා. ලඝු කිරීමට වඩා මේකෙදී අවශ්‍ය වෙන්නේ මේ අපේ නිදහස් වෛරී ජනරජයක් තුළ නිදහසේ අපිට කතා කරන්න, නිදහසේ අපේ අවශ්‍යතාව නිෂ්ට කරගන්න අපි ආයතුයි. අපි දුප්පත් වෙන්න පුළුවන්, අපිට නැති බරිකම් තියෙන්න පුළුවන්. කාගවත් අතකොළු බවට පරිවර්තනය කිරීමට වඩා ස්වාධීනව නැගිටීමේ අරමුණු කරගෙන යන්න ඕනේ. ඒ නිසා විශේෂ යෝජනා අපි ඒකදා කටයුතු කරන්න ඕන. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අජිත් පෙරේර ඇමතුමාට. එතුමා කිව්ව සංචාරක ව්‍යාපාරයේ මඟ පෙන්වන්න පිළිබඳව කෞතුකාගාරයේ ඒවා කාරණා නැති නිසා ඒ සඳහා සැලසුම් කරනවා කියලා. ඒ සැලසුම් කිරීම පිළිබඳව අවශ්‍ය මඟ පෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මම හිතනවා ඔබ ඔබතුමා මාරපණ ඒ කියන්නේ රටේ අපි හිතනවා රටට පණ වගේ වෙන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට යට වෙන්න බෑ. මනෝලෝකවල ඉන්න තිත්තවැල්ලන් වගේ උදවියට. ඒ නිසා මේ කාරණේ ඉතා වගකීමෙන් කටයුතු කරන්න අනාගතයේදී ඔබත් මමත් තව ටික කාලයක් ජීවත් වෙයි. නමුත් කළ සේවය පිළිබඳව අභිමානවත්ව අනාගතයට කතා කරන්න පුළුවන් වෙයි. දේශපාලනේ අපි පක්ෂ පාට ભેද වලින් අපි විවිධාකාර කෝණ වලින් අපි කතා කරන්න සූදානම් වෙනවා. මං හිතනවා හිටපු නීතිපතිවරයා හැටියට ඔබතුමා දන්නවා අධිකරණයට ගියාම අපි ඒ අධිකරණ මිනිසුරුතුමන් ඉන්න වෙලාවේ නඩුවක් තියෙනවා නම් ඒ නඩුවේදී අපි කතා කරන දෙපැත්තෙම නීතිඥයෝ දෙන්නෙක් අල්ලගන්න. ඒ නීතිඥයෝ දෙන්න අල්ලගත්තම ඒ නීතිඥයෝ දෙන්නට අපි දෙන්න කතා කරනකොට දෙන්න නීති අධිකරණේ තර්ක විතර්ක වලින් ගහගන්න තැනටම යනවා. හැබැයි මේ දෙන්නම ආපහු එකට එකතු වෙලා පස්සේ කෑමට හරි සම්බන්ධ වෙලා යනවා. අර දේශපාලනේත් ඒ වගේ අපි ප්‍රතිපත්තිමය ගැටලුයි තියෙන්නේ. නැත්තම් සහෝදර ඇමතුමා මේ මිත්‍රයා ඒ වගේ ඒ සුවදශීලීත්වය අපි එකට කරන්න කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්තිමය ගැටුමක් එක්ක තමයි අපි මේ ආගිය කරන්නේ. නැත්තම් මේ ප්‍රශ්න කරන්නේ. මේ ප්‍රශ්නය පිළිබඳව අපි අවබෝධ කරගන්නේ නැතුව මේ වෙලාවදී මාධ්‍ය තුල උනත් මේ 225 මැරෙනවා නම් හොඳයි. අර නව ශ්‍රීලන්තයට ගිහිල්ලා වෙඩි තියනකොට මේ 225ට මරන්න යෝජනා කරනවා Facebook එකේ දිහා බලපුවම අකුණු ගහනවා නම් එන ගහපන් කියනවා. මේක මොන්ටිසෝරියක් කියනවා. මේකේ මීහරක් ඉන්නේ කියලා. හැබැයි 198 දෙනෙක් පත් කරන්නේ කවුද? 198 දෙනා පත් කරන්නේ කවුද? මේ රටේ සමස්ත 1,50,00,000 ඉන්න ඡන්දදායකයන්ගෙන් නේද අපි ඇවිල්ලා තියෙන්නේ? අපිට ආත්මගරුත්වයක් තියෙනවා. අභිමානයක් තියෙනවා. ඒක කතානායකතුමා අපේ ආත්මගරුත්වය අභිමානය රැකලා දිය යුතු වෙනවා. මේ කාරණේ අපි අවබෝධ කරගත යුතු වෙනවා. මේ අවබෝධ කරගන්න නැතුව අපි කෙනෙක්ට ඇඟිල්ල දික් කරගෙන උඩ බලන කෙල ගහගෙන අපි පත්තට මේ මාතෘභූමිය ගැන අපි හිතන්නේ නැති තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. අපේ පක්ෂ, අපේ ආණ්ඩු,
අපේ තනතුරු මේ තනතුරු සඳහා අපි ක්‍රියාත්මක කරන්න යන දැනට අපි පත් වෙලා තියෙනවා. ගිහින් බලන්න අද සමහරලාට විල්පත්තුවේ තියෙන කාරණේ පිළිබඳව එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා. එතෙන්දී කාරණේ විල්පත්තු වෙන්න පුළුවන්, සිංහරාජය වෙන්න පුළුවන්. ඒ වගේම නුවරලේ දිස්ත්‍රික්කයේ තියෙන ඒ ප්‍රදේශයන් වෙන්න පුළුවන්, වනජීවි කලාපයන් වෙන්න පුළුවන්. මේ පිළිබඳව තීන්දුව තියෙනවා නම්, තීරක ගත්තා නම් පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතත් එක්ක තමයි වනජීවි නිලධාරීන්ට අපි කටයුතු කරලා තියෙන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකත්වයේ ව්‍යවස්ථා දායකත්වයේ අධිකරණය, විධායකත්වයේ ව්‍යවස්ථා දායකත්වයේ ගේන එක තමයි අධිකරණයට දෙන දණ්ඩනි සංග්‍රහයට චක්‍රලේඛනය වන්නේ අපි අනුමත කරලා. ඒ චක්‍රලේඛනය තුළින් ඔවුන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ චක්‍රලේඛනය වලින් ක්‍රියාත්මක කිරීමේදී කැබිනට් ඇමතිවරයෙක් හැටියට අපේ වගකීමක් තියෙනවා. මේක හරියට ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක හොයා බැලීම සඳහා ගරු ඇමතිතුමනි, ඔබතුමාට ඒ අභිමානය තියෙන කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරන්න, අපේ දේශය ආරක්ෂා කරගන්න, රණවිරු ආරක්ෂා කරගන්න, ඒකයි අපිට ඕන වෙන්නේ. සුමන්දිරලට ඕන විදියට කතා කරන්න ඉඩ දීම නෙවෙයි අපේ වගකීම කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. එසේ නැතුව එක එක ගිහිලා මෙහෙ ඉන්නවා උතුරු කෙරේ ආදරණීය ජනතාවට, තමිල ජනතාවට, මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ නිවාස ප්‍රශ්න තියෙනවා, පානීය ජල ප්‍රශ්න තියෙනවා, විදුලිය ප්‍රශ්න තියෙනවා, ඒ වගේම ගමනාගමන ප්‍රශ්න තියෙනවා, රැකියා ප්‍රශ්න තියෙනවා, ඉඩම් ප්‍රශ්න තියෙනවා. ඒ ගැන මොකක්වත් කතා කරන්නේ නැහැ, විසඳුම් හොයන්නේ නැහැ. ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා තනතුරු තානාන්තර බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමේ රටට හෙළි කරලා අපි කියන්න ඕනකමක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේකෙන් තෝරා බේරගෙන කටයුතු කරන්න, එකිනෙකාට ඇඟිලි දික් කරන්න එපා. අපි එදා කෝච්චි පාර, දුම්රිය පාර, රේල් පාර අටපට්ටම් කරලා තිබ්බේක ඒක හදපේක වැරද්දද? එතන තල් සෙවන තියෙනවා නම් ඒ තල් සෙවන නැවත ගන්න කියන එක වැරද්දක්ද? මේ ඒකේ චෝදනාවක් යෝජනා කරන එක වැරදි නේද? මෙන්න මේවා ගැන අපි හිතන්න ඕනේ. මේ කතාවලදී එක එක කතා කතන්දර ආවා. ඒ නිසා කරු ඇමතුමා, ඔබතුමාට හයිය තියෙනවා ඒ ශක්තිය කරන්න. ඒකම සංචාරක අමාත්‍යංශ සහ වනජීවි අමාත්‍යංශත් එක්ක මම දැක්කා අපේ තපාලිත්වර පෙරම නියෝජ්‍ය ඇමතුමා අමතුමා කිව්වා මම විශේෂයෙන් කතා කරන්න ඕනේ හාවගේ ගෙදරට කබල් ඇවරින්නවලු, වාහන දෙන්නලු, යන්න විදියක් නැල්ලු, මොකද්ද මොකද්ද කියලා. මම දන්නේ නැහැ මේකක් තියෙනවද නැද්ද කියලා. හැබැයි මේ රටේ අලි විතරක් නෙවෙයි වනජීවි කලාපේ කකුල් හතරේ දිවියොත් ඉන්නවා. හොටන් තැන්න වගේ තැන්වල නරඹන්න පුළුවන්, ඒ වගේ මිල්කඩ කැලේ වගේ තැන්වල නරඹන්න පුළුවන්. ඒ ගැල්වෙස් කොටස හග්ගල ප්‍රදේශයේ නුවල දිස්ත්‍රික්කයේ ගැන කතා කරත් මම නියෝජනය කරන්නේ නුවල දිස්ත්‍රික්කයේ රන්දෙනිගල රන්ඩැම්බේ සහ හකුරුතලේ හඟුරංකේත ආසනේ. මෙන්න මේවා දිහා විමසිලිමත්ව බලන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන ඔය චක්‍රලේඛන නීතිමය තත්ත්වයන් හේතු කොටගෙනම එක උදාහරණයක් ඔබතුමාට කියන්නේ. රන්දෙනිගල මාර්ගයේ යනකොට මයිංගනේ දක්වා, කල්මුනේ දක්වා යන්න සූදානම් වෙනකොට, ඒ සූදානම් වෙනකොට බෙලිහුල්ලේ පාලම ළඟ යන අයට වැසිකිලි කැසිකිලි පහසුකම් සමගම තේකක් බොන්න තැනක් හදලා දුන්නා. මම පෞද්ගලික ප්‍රධාන ඇමතිවරයා හැටියට ඉන්න වෙලාවේ
මන්තුමා ඔබට අවසාන
විනාඩියක් දෙන්න විවේකගාර හරිය හදන්න. නමුත් මට ඒක කරගන්න බැරි වුණාට පස්සේ UNDP එකෙන් ඒක හැදුවා. මාස දෙකෙන් එතන ආපු නිලධාරියා ඒක වහලා දාලා, මේක මට ගෙනියන්න මං කරපු දෙයක් නෙවෙයි, අර අහිංසක ගම්මානේ උනේ ඉන්න කොම්පිට්ටු හරි හදන පිට්ටු හදන නැත්තම් රොටියක් හදන කෙනාට රස්සාව නැති වෙලා තියෙනවා. ඒ අය යන එන කට්ටියට නවතින්න තිබ්බ පහසුකම් ටික නැති වෙලා තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමනේ, නුවරලි සංචාරක කල ව්‍යාපාරකෙන් දිහා හොඳට බලන්න. මේ ඉදිරියට එන්නේ සංචාරක සමය සහ වසන්ත සමය ආවම භාණ්ඩවල මිල කොච්චරක් ඉහළට යනවද කියලා බිත්තරයක් ගත්ත රුපියල් 25ක් දක්වා ඉහළට දානවා. එනිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මෙහෙන් යන අය සුන්දර පරිසරයේ සීතල සීත දේශකුණේ සුන්දර පරිසරයක් දියාලිත් බලන්න යන්නේ. එනිසා මෙන්න මේ කාරණාදී වගේම හැඟවිච්චි තැන් තියෙනවා. සැඟවිච්චි තැන් කුරුඳුවේ දියැල්ල වගේ තැන් ලංකාවේ කැඩිච්ච නිසා ලංකාවේ තුන්වෙනියට ගලහලන දියැල්ල, ඒ වගේම ඇබඩන් දියැල්ල, මෙන්න මේ වගේ දියාලි ටික බලන්න යන මිනිස්සු හරි ආසාවක් තියෙනවා. දැන් ජනප්‍රිය වෙන තැන තමයි මන්දාරන් නුවර කියන පිදුරුතලාගල මේ පැත්තේ නුවරලි නගරය. මන්දාරන් නුවර කියන තැනට මේ දියාලි බලන්නත් හරියට යනවා. හැබැයි යන අතරතුරේදී වනජීවියකෙන් ටිකට් එකක් කඩනවා. දැන් පහසුකම් නැහැ. කිසිම පහසුකමක් නැහැ. මේ පහසුකම් සැපීමේ ඔබතුමා මං හිතන විශ්වාස කරන වැඩ කරන ඇමතිවරයෙක් හැටියට ඔබතුමාගේ කාර්යභාරය කරනවා. මම මහින්ද සමරසිංහ මැතිතුමා වගේ නිකන් ස්තුති කරන්නේ නැහැ. මම කතා කරන්නේ හරි දේ හරියට කරන කෙනෙක් ගැන විතරයි ගරු ඇමතිතුමනි. එනිසා මෙන්න මේ කාරණේදී අපේ අභිමානයත් වගේම අපේ ශ්‍රී ලංකා දූපතට එන සංචාරකෙන්ගේ ආර්ථිකය සඳහා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න අපිට
දැන්
යනවා. ටේබල් රබර් ආර්ථික කර්මාන්තය ඉවරයි. තියන්නේ සංචාරක කලාපය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික සපයන්න. ඒ අවශ්‍ය කණිනම් වැඩපිළිවෙල ක්‍රියන්න. අපේ ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මහත්මතුන් කරේ අධිවේග මාර්ග හදලා පාරවල් ටික කාපට් කරලා ගුවන් පොතෙන් හදලා වරායන් හදලා මේ සංචාර කලාපේ අරමුණු කරගෙන ගියා. මෙන්න මේ කාර්යයට ශක්තිය දෙන්න කකුලෙන් අදින්න එපා. ඒක ඉස්සරහට යන්න ඔබතුමාලට තව තියෙන මාස 6යි 7යි. ඒකෙදි කරන්න පුළුවන් ද බැරිද කියන එක මම දන්නේ නැහැ. ජනතාවත් තීන්දුව දෙයි. අපිට දුන්නොත් අපි ඒ කාර්යභාරය කරන්න.
බැරි
වුණොත් ඔබතුමාලට කාර්යභාරය කරන්න ඒ සඳහා ශක්තිය දෙන්න සූදානම් වෙනවා. බොහොම ස්තුතියි.